जन्मभूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බුවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
අපි උපන්දා ඉඳලා ජීවිතය මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක්. අපට ජීවිතය තේරුම් ගන්න ඕනේ නම් ස්ථාන තුනකට අපි යන්න ඕනේ. දැන් ඔබ බලනවැති මේ ස්ථාන තුන මොකද්ද කියන එක. මුලින්ම යන්න ඕනේ රෝහලකට. රෝහලකට ගියාට පස්සේ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ මේ රෝහලට එනවා. දුක්බර ජීවිත අපට රෝහලක් තුළ දකින්නට පුළුවන්. ඇත්තටම එතකොට තමයි අපට තේරුම් ගන්න පුළුවන් වන්නේ නිරෝගීකම කියන එක කොයි තරම්නම් අවශ්‍ය දෙයක්ද කියන එක. දෙවන තැන තමයි බන්ධනාගාරය. ඔබ අප කවුරුත් දන්න හිරගෙදර. අපි එම ස්ථානය දැක්කොත් අපිට පේනවා අර වගේම සමාජයේ විවිධ පුද්ගලයින් මේ හිරගෙදර සිරගත වෙලා ඉන්නවා. කායික විදිහට මානසික විදිහට ඔවුන් පීඩා විඳිනවා. මේ තුලින් අපට තේරුම් ගන්න පුළුවන් නිදහසේ ඉන්න එක තරම් තමන්ගේ මානසික ශාරීරික නිදහස තරම් ජීවිතයට තව දෙයක් නැහැ නේද කියලා. දැන් ඔගොල්ලෝ බලනවා ඇති තුන්වෙනි ස්තන මොකද්ද කියන එක. ඒ තමයි සුසාන භූමිය. සුසාන භූමියට ගියොත් අපට තේරෙයි ජීවිතේ කොයිතරම් අපි නිදහසේ සතුටින් නිරෝගීව හිටියත් අවසානයට අපි හැමෝටම එන්න වෙන තැන මෙතන කියන එක. අන්නේ ඒ දක්වා ජීවිතේ සතුටින් ගත කරන්න, නිදහසේ ගත කරන්න, නිරෝගීව ඉන්න, මහන්සි වෙලා වැඩ කරන්න.
ඉතින් ඔබට ජීවිතේ සතුටින් ආදරයෙන් නිරෝගීව නිදහසේ ඉන්න පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අපේ වැඩසටහන අද ආරම්භ කරමු. නිරෝෂි, අපි අපේ ජන්මභූමි වැඩසටහන ලංකාවේ සිට පැමිණ නවසීලන්තයේ ජීවත් වෙන අයට මෙන්ම නවසීලන්තයට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් සිටින අයටද ප්‍රයෝජනවත් දේ නිරන්තරයෙන් කතා කරනවා. මොකද www.planetaudio.org/janmabhoomi අපේ වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ සිට සවන් දෙන ශ්‍රාවකින් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඒ හින්දම ඒ අයට වැදගත් වන කතාබහක් තමයි අපේ වැඩසටහන ආරම්භයත් එක්ක අපි ගෙන එන්න සූදානම් වෙන්නේ.
ඔව් කමිල, ඒ නිසාම අපි ආරාධනා කරා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ව. ඒ වෙන කවුරුත් නෙවෙයි නවසීලන්තයේ පදිංචි තරංග ගුණසේන මහත්මියට. ආයිබෝන් තරංග.
ආයිබෝන් නිරෝෂි.
තරංග, accredited employee work visa එහෙමත් නැත්නම් AEWV කියන්නේ මොකද්ද? ඇයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ?
ඇත්තටම නිරෝෂි, accredited employee work visa කියන එක AEWV වගේ ඒක ඉන්ට්‍රියුස් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම එම්ප්ලොයර්ගේ පැත්තෙන් පහසු වෙන විදිහට යාලට ස්කිල් එක මැච් කරන්න යාලට අවශ්‍ය ස්කිල් එක. ඒ කියන්නේ එම්ප්ලෝයර් කෙනෙක්ට ෂෝට් ඔෆ් ස්කිල් රිකුවර්මන්ට් එක නිව්සීලන්ඩ් වල නැත්තම් එළියෙන් ඒගොල්ලන්ට හයර් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට පහසුවක් වෙන විදිහට තමයි ඇත්තටම ඇප්ලිකේටඩ් එම්ප්ලෝයි වර්ක් වීසා කියන කැටගරි එක ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඉස්සලම ප්‍රයෝරිටයිස් කරලා නිව්සීලන්ඩ් ඇතුලේ ඉන්න ලේබර් හය කරන්න ඕනේ ඒගොල්ලෝ පළවෙනියම ප්‍රයෝරිටයිස් කරලා. එහෙම නැති වුණොත් එළියෙන් ඒගොල්ලන්ට ලේබර් ඒගොල්ලන්ගේ ස්කිල් එකට මැච් වෙන විදිහට එළියෙන් හය කරන්න අවස්ථාවක් ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒක ඇත්තටම එම්ප්ලෝයර්ස්ලට පහසු වෙන විදිහට ඒගොල්ලන්ගේ ස්කිල් මැච් කරගන්න ලේසි වෙන විදිහට ඇත්තටම හදලා තියෙන්නේ. මොකද ක්‍රිකෙටඩ් එම්ප්ලෝයර් වර්ක් වීසා කැටගරි එකෙන් මේ හැමෝටම ඇප්ලයි කරන්න බැහැ රිකුවර්මන්ට්ස් මීට් වෙන්නේ නැත්තම්.
එතකොට තරංග EEWV පැරණි essential skill work visa වලින් වෙනස් වෙන්නේ කොහොමද?
essential skills work visa එකෙන් EEW work visa එක වෙනස් වෙන්නේ ප්‍රධානම දේ essential work visa category එකේදී ඕනම employee කෙනෙක්ට migrant කෙනෙක් hire කරන්න පුළුවන්. ලේබර් මාකට් එක ලේබර් මාකට් චෙක් එක හරියට කරලා තියෙනවා. ඒ වුණාට EEW වලදී ඒක ඕනම එම්ප්ලොයි කෙනෙක්ට හයර් කරන්න බෑ. EEW වර්ක් වීසාකේ ප්‍රොෆස්ම ස්ටෙප් එක වෙන්නේ එම්ප්ලොයර් ඇක්‍රිඩිටේෂන් කියන අප්‍රූවල් එක ඉමිග්‍රේෂන් එක ත්‍රූ අරගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ අප්‍රූවල් එක තියෙන එම්ප්ලොයර් කෙනෙක්ට විතරයි මයිග්‍රන්ට් කෙනෙක් හයර් කරන්න ඔතොරිටි එක තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධානම වෙනස්කම. එතකොට අනිත්කුත් වෙනස්කම් දේවල් නෑ. ඇත්තටම essential work visa එකෙත් labor market එක කරන්න ඕනේ. accredited employee work visa එකෙත් labor market එක කරන්න ඕනේ එක certain categories වලට. ඉතින් ප්‍රධානම වෙනස අරක. එතකොට ඒ කියන්නේ accreditation certificate එක අරගෙන තියෙන්න ඕනේ employee කෙනෙක්ව hire කරන්න ඉස්සෙල්ල.
තරංග, අපි ඇත්තටම මේ work visa පිළිබඳව කතා බහ කරන්න ගත්තේ මේක මේ දවස්වල විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන්ට වැදගත් වෙන නිසා. ඉතින් මං අහන්න කැමති EEWV සඳහා අයදුම් කරන්න පුළුවන් කාටද? අයදුම් කරුවෙකු සපුරාලිය යුතු විශේෂ නිර්ණායකයන් තියනවාද කියන එක.
නිරෝෂි, EEWV වර්ක් වීසා හරහා ඇප්ලයි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඒ අදාළ ජොබ් එකට ඉල්ලන රික්වයර්මන්ට්ස් ටික මීට් වෙනවා නම්, ඒ කියන්නේ එම්ප්ලෝයර් කෙනෙක් ඉල්ලන රිකුවර්මන්ට්ස් ටික තියෙනවා ඒ ජොබ් එකට අදාළව. ඒ වගේම ඉමිග්‍රේෂන් පොලිසි එකේ රිකුවර්මන්ට්ස් තියෙනවා ජොබ් එකට අදාළ. ඒ දෙකම මීට් වෙන්න ඕනේ. ඉතින් essential skills වල ඉස්සර තිබ්බ එකේ වෙනස තියෙනවා. ඔතන ඉස්සර එම්ප්ලෝයර් කෙනෙක් ඉල්ලන ක්‍රයිටීරියා මීට් වෙනවා නම් ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් එක අප්‍රූව් වෙනවා. බට් දැන් තියෙන පොලිසි එක විදිහට EEW වර්ක් වීසා එකේදී එම්ප්ලෝයර් ඉල්ලන ක්‍රයිටීරියා සහ ඉමිග්‍රේෂන් එක ඒ ජොබ් එකට අදාළ රිකුවර්මන්ට්ස් මීට් වෙන ඕනේ කියලා දීලා තියෙන පොලිසි එකේ තියෙන දේවලුත් මීට් වෙන්න ඕනේ. එතකොට එහෙම තමයි EEW වර්ක් වීසා එකේදී ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කෙනෙක්ට ජොබ් ටෝකන් එක තියෙනවා නම්. එතකොට ජොබ් ටෝකන් එක කියන්නේ අර ඇක්‍රිකෙඩිටේෂන් කියන ප්‍රොසෙස් එකෙන් පස්සේ එම්ප්ලෝයර් කෙනෙක් ඇඩ්වර්ටයිස් කරලා ආයි ජොබ් චෙක් කියන එක කරලා ඒකේ අප්‍රූවල් එක ආවට පස්සේ ඒ ටෝකන් නම්බර් එකක් ඉෂු කරනවා ඊච් ඇප්ලිකන්ට් අදාළව. ඒ කියන්නේ ඕනම එම්ප්ලෝයර් කෙනෙක්ට පුළුවන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි එයාලගේ ඇක්‍රිකෙඩිටේෂන් එක ගන්නකොට අප්‍රූවල් වෙන විදිහ අනුව කී දෙනෙක්ද හය කරන්න පුළුවන් අවුරුද්දට කියන මේ ක්‍රයිටීරියා එකක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයට ඒගොල්ලන්ට අප්‍රූවල් අරගන්න පුළුවන් ජොබ් චෙක් එක කරලා. එතකොට ජොබ් චෙක් එක කරන්න ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. ඒ වගේ රිකුවර්මන්ට්ස් තියෙනවා. එතකොට ඒ ටෝකන් එක තියෙන්න ඕනේ ඇප්ලයි කරන ඇප්ලිකන්ට්. ඊට පස්සේ තමයි ආ ඇප්ලයි කරන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට ඒ ජොබ් එකේ ඉල්ලලා තියෙනවා නම් ක්වොලිෆිකේෂන් එකක් ඕනේ කියලා, එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එක මෙච්චර ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ජොබ් එකට අදාළ රෙජිස්ට්‍රේෂන් එකක් ලයිසන් එකක් විශේෂ ලයිසන් එකක් මේ තියෙන්න ඕනේ නම් ඒ දේවල් හැම එකක්ම මීට් වෙන්න ඕනේ ඇප්ලයි කරන ඇප්ලිකන්ට්.
ඔව් තරංග. එතකොට AEW යටතේ සුදුසුකම් ලබන රැකියා මොනවාද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මෙය ඇතම් අංශවලට හෝ කුසලතා මට්ටම් වලට සීමා වී තිබෙනවාද?
ඔව් නිරව ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි වර්ක්ස් එකේ කැටගරයිස් කරලා තියෙනවා ක්‍රම කීපයකට වර්ක් විසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන් විදිය. එතකොට ඕකේ අපි තව ඇතුලේ ඉන්ට්‍රඩියස් කරලා තියෙනවා ග්‍රීන් ලිස්ට් කියන එකක් තියෙනවා සහ හෙල්ත් කෙයාර් සෙක්ටර් අග්‍රීමෙන්ට්ස් වල තියෙන ඒවා තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් අග්‍රීමෙන්ට්ස් වල තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ කැටගරීස් කීපයකට වර්ග කරලා තියෙනවා. ඉතින් ඒ ඕනම කැටගරි එකකට තමන්ගේ තියෙන ජොබ් එකේ රිකුවර්මන්ට්ස් අනුව මීට් වෙනවා නම් ටෝකන් එකක් තියෙනවා නම් ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි කෙනෙක්ගෙන් එයාලට ඇප්ලයි කරන්න පුළුවන් වර්ක් විසා එක. ඉතින් වර්ක් විසා එක ඇප්ලයි කරනකොට නැෂනල් ඔක්කුපේෂන් ලිස්ට් කියලා එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඒක ඇන්ස්කෝ එක වගේමයි. ඉතින් ඒ ඇන්ස්කෝ එකේ ක්‍රයිටීරියා ඒ කියන්නේ රෙකෝඩ් එකක් තියෙනවා ඒ ජොබ් එකට අදාළ. එතකොට ඒක ඇත්තටම ඇප්‍රූවල් එක අරගෙන දෙන්නේ එම්ප්ලෝයර්. එතකොට එම්ප්ලෝයර් තමයි ඇඩ්වර්ටයිස් කරලා ජොබ් චෙක් එක කරන්නේ. ඉතින් ජොබ් චෙක් එක කරන වෙලාවේදී එයා ඇප්‍රූවල් එක අරන් තියෙනවා ඒ කෝඩ් එකට අදාළව. ඒ කෝඩ් එක අනුව ස්කිල් ලෙවල් එක තීරණය වෙනවා. එතකොට ස්කිල් ලෙවල් 1, 2, 3, 4, 5 කියලා ලෙවල් පහක් තියෙනවා. 1 එක හයස්ට්, 5 එක ලෝවෙස්ට්. එතකොට මේ මැද්ද යන ඒවා 2, 3 මිඩ් ස්කිල් කියලා යනවා, 4, 5 කියන්නේ ලෝ ස්කිල් කියලා යනවා. එතකොට 4, 5 වලටයි මිඩ් ස්කිල් වල ඉන්න හයි ස්කිල් තියෙන අතරේ ඒ රික්වයර්මන්ට්ස් වල සමහරක් කැටගරිස් වල වෙනස්කම් තියෙනවා. ඉතින් ලෝ ස්කිල් ජොබ්ස් වලටත් ඇප්ලයි කරන්න පුළුවන් ටෝකන් එකක් තියෙනවා නම් ඒ ඇප්ලයි කරන කෙනාට ඒ ඉල්ලන රික්වයර්මන්ට්ස් ටික මීට් වෙනවා නම්. ඉතින් දැන් උදාහරණයක් විදිහට හිතන්න නර්ස් කෙනෙක් කියලා. නර්ස් කෙනෙක්ට ටෝකන් එකක් තියෙනකොට නර්ස්ලට සාමාන්‍යයෙන් ජොබ් එකක් ඔෆර් එකක් හම්බෙලා වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට. ඉතින් ඒ රික්වයර්මන්ට් ටික මීට් වෙනවා නම් තමයි යාට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ න්ියුසීලන්ඩ් වල නර්සින් කවුන්සිල් එක හරහා. ඉතින් ඒ රික්වයර්මන්ට්ස් ටික ඒ විදිහට මීට් වෙලා තියෙනවා නම් විතරයි යාට ඇප්ලයි කරන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් අපි ලෝ ස්කිල් ජොබ් එකක් ගත්තොත් අපි ක්ලීන කෙනෙක් කියලා ක්ලීන කෙනෙක්ටත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මිනිමම් රික්වයර්මන්ට්ස් ඉමිග්‍රේෂන් රික්වයර්මන්ට් එකක් තියෙනවා ඕනම ජොබ් එකකට. ක්‍රිකෙටඩ් එම්ප්ලොයි කෙනෙක් ක්‍රිකෙටඩ් එම්ප්ලොයි වර්ක් විසාකේ ඇප්ලයි කරනකොට මිනිමම් 2 years එක්ස්පීරියන්ස් එකක් පෙන්නන්න ඕනේ ඕනම ජොබ් එකකට. එතකොට එම්ප්ලොයි ඉල්ලලා තියෙනවා නම් 5 years ඕනේ කියලා 5 years පෙන්නන්න ඕනේ. නමුත් ඉමිග්‍රේෂන් රිකුවර්මන්ට් එක මිනිමම් 2 years පෙන්නන්න ඕනේ ඕනම ජොබ් එකකට. එතකොට ක්ලීන කෙනෙක් විදිහට ජොබ් ටෝකන් එකක් තියෙනවා නම් ඒ ඇප්ලිකන්ට් මිනිමම් 2 years එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ ඇප්ලයි කරන්න. ඒ වගේම ලෝ ස්කිල් ජොබ්ස් වලට IELTS රිකුවර්මන්ට් එකක් තියෙනවා 4ක් පෙන්නන්න ඕනේ. ඉතින් ඒ වගේ සමහරක් කැටගරි කියන්නේ ස්කිල් ලෙවල් එක අනුව රිකුවර්මන්ට්ස් වල වෙනස් වීම් තියෙනවා.
තරංග විගමනික සේවකයන් සඳහා මෙම වීසා බලපත්‍රය ඇති වාසි ගැන අපි කතා කරොත් කොහොමද?
ඇත්තටම නිරෝෂි ඔය ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි වර්ක් විසා එකේ මම අර කලින් කිව්වා වගේ ස්කිල් එක එම්ප්ලොයි කෙනෙක්ට මැච් කරන්න ලේසි වෙනවා වගේම එම්ප්ලොයිගේ පැත්තෙන් ජොබ් සිකියුරිටි එක හයි කියන තැන ඉඳලා තමයි ඔය ඇග්‍රිගේටේෂන් එම්ප්ලොයි වර්ක් විසා කියන එක ඉන්ට්‍රොඩියුස් කරේ. මොකද එම්ප්ලොයි කෙනෙක්ගේ පැත්තෙන් ඇග්‍රිගේටේෂන් එක ගත්තා කියන තැන ඇවිල්ලා ගොඩක් දේවල් චෙක් කරලා නැහැ ඇග්‍රිගේටේෂන් එක දෙන්නේ. ඒතර එම්ප්ලොයි කෙනෙක්ගේ එයාගේ සිටුේෂන් එක ඇසස් කරලා එයා ස්ටේබල් එම්ප්ලොයි කෙනෙක් කියන තන එයා ජෙනුවින් ඇන් ස්ටේබල් එම්ප්ලොයි කෙනෙක් කියන තැන ඉඳලා තමයි ඇග්‍රිගේටේෂන් වර්ක් වීසා එක පටන් ගන්නෙ. ඉතින් ඒකෙදි ඒ වාසිය තමයි ඇත්තට ඒ බෙනිෆිට් එක තමයි මං හිතන්නේ එම්ප්ලොයි කෙනෙක්ට ලැබෙන්න තිබ්බේ. හැබැයි මේ මෑතක තිබුණ මේ නිව්සීලන්ඩ් වල තියෙන ඉකොනොමිකල් සිටුවේෂන් එක නිසා ඒක ඇත්තටම වුණාද කියන එකේ ක්වෙස්චන් මාක් එකක් තියෙනවා නිරෝෂි. ඉතින් ඕක ගැන ඉතින් ඇත්තටම ලොකුවට කතා කරන්න ටිකක් අමාරුයි. හේතුව ඒකෙන් බෙනිෆිට් එකක් තිබ්බා පොඩි කාලෙකට. ඒ වුණාට ඒකෙන් ඒ වගේම ගොඩක් ඇග්‍රිකේටඩ් එම්ප්ලොයි වර්ක් වීසා කියන කැටගරි එකේ ආපු ගොඩාක් අයට ජොබ් නැති වෙලා එයාලට මේ ගොඩක් අමාරු තත්වයකට පත් වෙන්න වුණා කියන එක නම් මම ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒ අර බෙනිෆිට් එක වෙන්න තිබ්බේ ඇත්තටම එයාලාගේ ජොබ් සිකියුරිටි එක මේ සෑහෙන කාලයකට තියෙනවා කියන එක. මොකද ඇක්‍රිකෙන්ටේෂන් එම්ප්ලොයි වර්ක් වීසා එකේ ටිකක් ලෝංග පීරියඩ් එකකට ඒගොල්ලෝ වර්ක් වීසා එකක් දුන්නා අවුරුදු පහකට. ඊට පස්සේ තුනකට ලෝ ස්කිල් වලට 1 year එක ආයි 3 years මිනිමම් දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ ලෝන් ටර්ම් බෙනිෆිට් එකක් තියෙන විදිහට තමයි ඒක ක්‍රියේට් වෙලා තිබ්බේ. හැබැයි ඒ දැන් තියෙන කරන්ට් සිටුේෂන් එකත් එක්ක ජොබ් ගොඩක් මේ නැති වුණා. මොකද ඇක්‍රිකෙඩිටේෂන් එක ගත්තත් එම්ප්ලොයර්ස්ලාගේ බිස්නස් ගොඩක් යාගේ කඩාගෙන වැටුණා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට මේ එතනදී බෙනිෆිට් එක වෙන්න තිබ්බ දේ වුණාද කියන ක්වෙස්චන් මාක් එක තියෙනවා.
තරඟ අපි දන්නවා ඕනම දෙයක් කරනකොට හරියට ලියකිවිලි තියෙන්න ඕනේ. ඒ වගේම ඒ නිවැරදි ලියකිවිලි අපි සබ්මිට් කරන්න ඕනේ. ඉතින් AEWV සඳහා අයදුම් කිරීමේදී සාමාන්‍යයෙන් අවශ්‍ය වන ලියකිවිලි මොනවාද?
හොනිරෝෂි, ඕක ඇත්තටම ගොඩක් වැදගත් මේ ක්වෙස්චන් එකක්. මොකද හේතුව ඕකට එම්ප්ලොයි කෙනෙක් මොනාද ප්‍රිපෙයා කරගන්න කියන එකට අපි ගොඩක් වෙලාට ඇඩ්වයිස් දෙනවා. හැබැයි ගොඩක් වෙලාට ඒ දේවල් ලෝන් ටර්ම් හදාගන්න තියෙන කාලේ මදිකමින් ගොඩක් අය පොඩි පොඩි ඩොකියුමෙන්ට්ස් එක දාන්න ඇප්ලිකේෂන් ට්‍රයි කරනවා. ඉතින් ඒක ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඉතින් දැන්ට තියෙන ඇක්‍රිකෙඩිටේෂන් එම්ප්ලොයි වර්ක් වීසා එකකට යනවා නම් එම්ප්ලොයි කෙනෙක් ඇප්ලිකන්ට් හැම වෙලේම ඒ මිනිමම් රිකුවර්මන්ට් ටික මීට් වෙන්න ඕනි. මං ඉස්සෙල්ලා කිව්වා වගේ 2 years වර්ක් එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යයෙන්ම බලනවා ඕනම ජොබ් එකකට. එතකොට 2 years වර්ක් එක්ස්පීරියන්ස් එකක් බලනවා කියන එකේ තේරුම නිරෝෂි එම්ප්ලොයි කෙනෙක්ගෙන් මම වැඩ කරා කියලා ලියුමක් දෙන එක නෙවෙයි. එතකොට ඊට වඩා එහා ඉන්ඩිපෙන්ඩන්ට් එවිඩන්ස් දෙන්න ඕනි. ඒකට ප්‍රධානම හේතුව ඉතින් ඕනම කෙනෙක්ට ඇත්තටම වැඩ කරා කියලා සර්ටිෆිකේට් එකක් දෙන්න පුළුවන් ඉල්ලලා ඒක එයා ඇත්තටම මෙතන වැඩ කරාද නැද්ද කියලා මුකුත් මේ එවිඩන්ස් එකක් නැති එක නිසා ඉමිග්‍රේෂන් එක දැන් ඒ වගේ ඩොකියුමන්ට් එකක් පිළිගන්නේ නැහැ. ඉතින් දෙන්න පුළුවන් ඩොකියුමන්ට්ස් ඉන්ඩිපෙන්ඩන්ට් එවිඩන්ස් කියලා කිව්වහම අපි ඒ රස්සාව කරන නිසා අපිට හම්බෙන දේවල් තියෙනවනේ, කියන්නේ පඩියක් හම්බ වෙනවා. අපි ඒ රටේ ටැක්ස් එකක් ගෙවනවා නම් ඒ ටැක්ස් එක ඒ වගේ අදාළ දේවල් පෙන්වන්න පේ ෂීට්ස් කියන එකත් ඇති ඕනම කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්. ඒක නිසා පේ ෂීට්ස් කියන එකටත් වඩා ඉමිග්‍රේෂන් එක පිළිගන්න දෙයක් තමයි බැංක එකට සැලරි ඩිපොසිට් එක වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම EPF ETF ගෙවිලා තියෙනවා නම් පේ වෙලා තියෙනවා නම් ඒ රටේ ලංකාවේ නම් ලංකාවේ අදාළ ඒක තියෙන EPF ETF නේ. එතකොට ඒ වගේ දෙයක් එහෙම නැත්නම් තමන් වෙන රටක ඉඳලා තියෙනවා නම් ඒ රටේ අදාළ ටැක්ස් මොනා හරි ගෙවලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ රටේ අදාළ බැංක account එකකට තමන්ගේ සැලරි එක ඇවිල්ලා තියෙනවා නම් තමන්ට ඒ රටේ කම්පැනි එකේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් එතකොට ඒ රටේ වෙන මොනා හරි ට්‍රේනින් කරපු ඒවා ඒ රටේ ID ෆොටෝ ID එතකොට ඒ රටේ වීසාහක අන්නේ වගේ දේවල් ඔක්කොම පෙන්වන්න ඕනේ. ඉතින් ඒ 2 years කිව්වහම ඒක අනිවාර්යයෙන්ම 2 years පෙන්වන්න ඕනේ. ඉතින් එක මාසයක්වත් අඩුවෙන් පෙන්නවා කියලා තේරුමක් නැහැ. ඒ අවුරුදු දෙක නම් අවුරුදු දෙක පෙන්වන්න ඕනේ. එම්ප්ලොයර් ඉල්ලලා තියෙනවා නම් අවුරුදු 3ක් ඕනේ 4ක් ඕනේ කියලා ඒ කාලේ පෙන්වන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ කාලෙටම හරියන්නේ ඩොකියුමන්ට්ස් පෙන්වුවේ නැත්නම් වීසා එකක් ගන්න බැහැ. ඒ වගේම තමන්ගේ රටේ සිටිසන්ෂිප් එකේ තියෙන රටේ පොලිස් රිපෝර්ට් එක දෙන්න ඕනේ. මෙඩිකල් එක දෙන්න ඕනේ. ඒ වගේම තමන් වෙන රටක වැඩ කරලා තියෙනවා නම් හරි ජීවත් වෙලා තියෙනවා නම් හරි අවුරුදු 5ක් ඊට වඩා වැඩියෙන් ඒ රටේ පොලිස් රිපෝට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඉන් ඇඩ්වාන්ස් මේ තමන් ඒ කියන්නේ පොලිස් රිපෝට් වගේ දේවල් මේ මම කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් වගේ දේවල් හරියට පෙන්න ගන්න ඒ කාලේ අරගෙන ඒ ડોකියුමන්ට්ස් ටික ප්‍රිපෙයා කර ගන්නවා කියන්නේ ඇප්ලිකේෂන් එක සක්සස් වෙන රේට් එක පොඩ්ඩක් හයි.
තරංග ගොඩක් අය අහන දෙයක් තමයි AEW අයදුම් කරුවන් සඳහා අවශ්‍ය අවම වැටුපක් තියනවාද කියන එක.
ඔවුනි රෝෂි, මිනිමම් සැලරි රිකුවර්මන්ට් එකක් ඇක්‍රිඩිටේෂන් ඇක්‍රිඩිටඩ් එම්ප්ලොයි වර්ක් විසා හෝල්ඩර්ස්ලට තිබ්බා. ඉතින් ඒකට මීඩියන් වේජ් එකක් කියලා ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බා. ඒක ටයිම් ටු ටයිම් වෙනස් වුණා. ඒ වෙනස් වෙන කාලෙට ඒ අප්ලයි කරන ඩේට්ස් අනුව ඒ අප්ලයි කරන වෙලාවට මීඩියන් වේජ් එක මීට් වෙන්න ඕනේ කම තිබ්බා ඒ ඇක්‍රිඩිටේෂන් එම්ප්ලොයි වර්ක් විසා එක අප්ලයි කරපු අයට. හැබැයි ඒක දැන් මේ මාර්තු 10 ඉඳන් ඒගොල්ලෝ අයින් කරා. මීඩියන් වේජ් කියන එක බලන්නේ නැහැ. එම්ප්ලොයි කෙනෙක්ට මිනිමම් එම්ප්ලොයි කෙනෙක්ට පුළුවන් එම්ප්ලොයිට මිනිමම් වේජ් එක ගෙවන්න කියන එක. හැබැයි ඒකේ තේරුම මිනිමම් වේජ් එක හැම ජොබ් එකකටම අදාළ වෙන්නේ නැහැ නිරෝෂි. ඒ කියන්නේ මිනිමම් වේජ් එක කියන්නේ අපි අඩුවෙන්ම දෙන රේට් එකනේ. ඒ කියන්නේ මේ මෙහෙ යන්න පුළුවන් අඩුම රේට් එක මේක. එතනින් එහාට අඩු වෙන්න බෑ සාමාන්‍යයෙන් ජොබ් එකකට ගෙවන ගාණ. ඉතින් ඒකේ තේරුම එම්ප්ලොයර් කෙනෙක්ට ඕනම ගාණක් ගෙවන්න පුළුවන් කියන එක නෙමෙයි. එම්ප්ලොයිට එයා ඒ ජොබ් එකට අදාළ මාකට් රේට් එක බලන්න ඕනේ කීයද කියලා. එතකොට උදාහරණයක් විදිහට IT software engineer කෙනෙක් වෙන්න පුළුවන්, baker කෙනෙක් වෙන්න පුළුවන්, chef කෙනෙක් වෙන්න පුළුවන්, cleaner කෙනෙක් වෙන්න පුළුවන්, manager කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අදාළ ජොබ් වලට අදාළ වර්ග කරලා තියෙනවා මාකට් රේට් එකක්. මාකට් රේට් එක බලා ගන්න පුළුවන් කැරියර් වෙබ්සයිට් එකේ තියෙනවා. කැරියර්ස් න්ියුස් සෙලන් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා මාකට් රේට් මොන රේන්ජ් එකේද යන්න ඕනේ සැලරි කියන එක. ඉතින් ඒ රේට් එකේ ඇතුලේ කොයි හරි තැනක ඉන්න ඕනේ ඒ එම්ප්ලොයිට ගෙවන රේට් එක මේ ඒ රේන්ජ් එක ඇතුලේ වෙන්න ඕනේ. ඊට වඩා බිලෝ වෙන්න බෑ. ඉතින් මීඩියන් වේජ් එක රිමූව් කරාට මාකට් රේට් එක මීට් වෙන්න ඕනේ කියන එක හැම වෙලේම මතක තියාගන්න ඕනේ එම්ප්ලොයි කෙනෙක්. ඒකට මම තව චූටි දෙයක් ඇඩ් කරන්න ඕනේ නිරෝෂි. ඒකේ තියෙනවා තමන්ගේ සැලරි රිකුවර්මන්ට් එක අනුව AEW වර්ක් විසා හෝල්ඩර්ස් ලගේ ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන් ලට ස්පොන්සර් කරන මේ ට්‍රෙෂර් හෝල්ඩ් එකක් බලනවා. සැලරි ට්‍රෙෂර් හෝල්ඩ් එකක් අන්නේ ට්‍රෙෂර් හෝල්ඩ් එක මීට් වෙන්න ඕනේ සැලරි එක ඇතුලේ. ඉතින් ඒක අනිත් කාරණේ එක ගැනත් හිතන්න ඕනේ. එම්ප්ලොයි කෙනෙක් එයාලගේ ෆැමිලි කෙන ගන්න එයාගේ ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා නම්.
තරංග, කාලය හරි වැදගත්. මොකද AEW වර්ක් විසා එකට දාන කෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි මේ කාලය ගැන. ඉතින් රැකියා දීමනාවේ සිට වීසා අනුමත කිරීම දක්වා AEW ක්‍රියාවලියට සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගත වෙනවද?
ටයිම් ඩියුරේෂන් එක ගැන කතා කරොත් නිරෝෂි, ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මොකද සමහර ඇප්ලිකන්ට්ස්ලා වෙන වෙන රටවල්වල හිටියාම ඒගොල්ලන්ගේ ඒ පොලිස් රිපෝර්ට් ඒව ගන්න ටිකක් පරක්කු වෙලා එක්ක නැත්නම් ඒව චෙක් කරගන්න වෙරිෆයි කරගන්න දේවල් වලට සමහරක් වෙලා ඩිලේ වෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ ටයිම් ෆ්‍රේම් එක ඩිෆරන්ට් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට 4-6 වගේ ඇතුළත ඇක්‍රිඩිටේඩ් එම්ප්ලොයි වර්ක් විසා එකක් ප්‍රොසෙස් වෙලා කම්ප්ලීට් වෙනවා කියන එක කියන්න පුළුවන්. මෙඩිකල් කන්ඩිෂන්ස් අනම්මනම් තිබ්බොත් ඒවත් එක්ක තව ඇප්ලිකේෂන්ස් ඩිලේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙරිෆිකේෂන් කරන ප්‍රොසෙස් එකේ වෙන්නේ කොහොමද කියන කාරණුව තමයි මේ ඒ ඒ ඩියුරේෂන් එකකින් කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් දවසෙන් දෙකකින් අප්‍රූවෙච් ඇප්ලිකේෂන්ස් උත් තියෙනවා. ඒ වගේම මාස දෙක තුනගේ ඇප්ලිකේෂන්ස් උත් තියෙනවා. ඇවරේජ් ටයිම් ෆ්‍රේම් එක 4 to 6 weeks වගේ කාලයක් තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෑතක දාන ඇප්ලිකේෂන් වල අපි දැකලා තියෙන දෙයක් තමයි ඇප්ලිකන්ට් ගොඩාක් වෙලාවට කතා කරනවා. ඉතින් ඇප්ලිකන්ට් ප්‍රිපෙයා වෙලා තියෙන්න ඕනේ උත්තර දෙන්න. ගොඩාක් වෙලාවට ඇප්ලිකන්ට් මේ කතා කරලා තියෙනවා මෑතක දාපු ඇප්ලිකේෂන්ස් වලදී.
තරංග මං හිතන්නේ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ තාමත්ම වැදගත් ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. AEWV හිමියන්ට ඔවුන්ගේ බිරිඳ, එහෙම නැත්නම් ස්වාමියා, එහෙම නැත්නම් ඔවුන්ගේ දූ දරුවන් නවසීලන්තයට රැගෙන එන්න පුළුවන්ද?
ඔවුනි රේෂි, වර්ක් විසා පාර්ට්නර් ටැප්ලයි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එතකොට ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි වර්ක් විසා එකේ ඉන්නවා නම් එයාගේ ඔක්කුපේෂන් එක ස්කිල් ලෙවල් 1 2 3 සහ අවලි රේට් එක ඇට්ලීස් 27.85 වූ ඊට වඩා වැඩියෙන් ගෙවනවා නම් එයාට පුළුවන් පාර්ට්නර්ට වර්ක් විසා එක ඇප්ලයි කරන්න. ඒ වගේම අවලි රේට් එක 56.34 ගෙවනවා නම් ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි වර්ක් විසා එකක ඉන්න කෙනෙක්ගේ ඒ අයට පුළුවන් එයාගේ පාර්ට්නර්ට වර්ක් විසා එකක් ඇප්ලයි කරන්න. ඒ වගේම අවලි රේට් එක 33.756 ගිවන රෝල් එකක් ග්‍රීන් ලිස්ට් එකේ තියෙන්නත් ඕනේ. ඒක ඒ ග්‍රීන් ලිස්ට් එකේ තියෙන රෝල් එකට අදාළ රික්වයර්මන්ට්ස් ටික මීට් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මොනවා හරි ඉල්ලන එක්ස්පීරියන්ස් හරි ක්වොලිෆිකේෂන් හරි රෙජිස්ට්‍රේෂන් හරි මොනවා හරි රික්වයර්මන්ට්ස් ටික මීට් වෙන්නත් ඕනේ. ඒ අයගේ පාර්ට්නර්ස්ලටත් වර්ක් විසා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව කෑ සෙක්ටර් වර්ක් ටු රෙසිඩන්ස් පොලිසි එකේ ඉන්න අය, ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් වර්ක් ටු රෙසිඩන්ස් පොලිසි එකේ ඉන්න අයගේ පාර්ට්නර්ස්ලටත් ඇප්ලයි කරන්න පුළුවන් වර්ක් විසා. එයාලගේ ඒ සෙක්ටර් ඇග්‍රීමෙන්ට් එකේ අනුව මම හිතන්නේ මිනිමම් අවලි රේට් එක 26.85 කෝ ඊට බව ගෙවන්න ඕනේ. එතකොට ඊට අමතරව කලින් අපිට තිබ්බ ස්කිල් ලෙවල් 4-5 කියන්නේ ලෝ ස්කිල් අයගේ පාර්ට්නර්ස්ලටත් වර්ක් විසා දුන්නා. ඒ පොලිසි එක වෙනස් කරා ජූනි 2024 ජූනි 26 වෙනකම් විතරයි පොලිසි එක තිබ්බේ. ඒත්ෙන් පස්සේ වෙනස් කරා. එතකොට ඊට ඉස්සෙල් ඇප්ලයි කළා රට ඇතුලේ විසා එකක් ග්‍රාන්ට් වෙලා අප්‍රූව් වෙලා රට ඇතුලේ ඉන්න අයගෙත් පාර්ට්නර්ස්ලට තව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් වර්ක් විසා එකක් තමන්ගේ පාර්ට්නර්ට විසා එක එක්ස්ටෙන්ඩ් කරනකොට. මොකද ඒගොල්ලෝ කලින් පොලිසි එකට චේන්ජ් වෙන ඉස්සෙල්ල ඒගොල්ලෝ ඇප්ලයි කරලා තිබ්බ නිසා. එතකොට එසෙන්ෂල්ස් වර්ක් විසා හෝල්ඩ කෙනෙක්ගේ පාර්ට්නර් කෙනෙක්ටත් වර්ක් විසා දෙනවා. අවලි රේට් එක 26.85 ඕ ඊට බව තියෙනවා නම්. ඉතින් ඒ කැටගරිස් වලින් වර්ක් විසා දාන්න පුළුවන්. ඒ වගේමයි පාර්ට්නර්ස්ලට අමතරව තමන්ගේ ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන්ලට ඩිපෙන්ඩන්ට් කැටගරි එකේ විසා දාන්න, කියන්නේ ස්ටුඩන්ට් හෝස් විසිටර් විසා ඇප්ලයි කරන්න නම් තමන්ගේ ඇනුවල් සැලරි එක නිව්සීලන්ඩ් ඩොලර්ස් 55,844 මීට් වෙන්න ඕනේ ඇනුවල් සැලරි එක. ඒක ඉතින් තමන්ගේ අවර්ස් රේට් එක තමන්ගේ මිනිමම් අවර්ස් ගානෙන් වැඩි කරලා බලලා සති 52කින් වැඩි කරලා බලලා ඒක කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට එහෙම සැලරි එකක් අර්න් කරනවා නම් ඇනුවල් ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන් අයටත් ඩිපෙන්ඩන්ට් කැටගරි එකේ වීසා එකක් දාන්න පුළුවන්.
ඉතින් අද දවසේ අපි මේ වැදගත් කතාබහට එකතු වුණේ ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මිය. ස්තුතියි ඔබ අපේ ආරාධනාව පිළිගත්තට. ඉතින් තරංගා, නැවතත් මෙවැනිම හරවත් කතාබහකින් අපි නැවත හමු වෙමු.
එක්සත් ශ්‍රී ලංකා සංගමය ගැන තොරතුරු ලබා ගන්න ඔබට සම්බන්ධ විය හැකි මාර්ගයන් පිළිබඳ මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. අපගේ වෙබ්පිටුවක් තිබෙනවා www.uslaauckland.net.nz කියලා. ඒ වගේම මුහුණු පොතේ උස්ලා ඕක්ලන්ඩ් එන්නිස කියන පිටුවෙන්ද ඔබට අපහා සම්බන්ධ විය හැකි. අපගේ YouTube චැනලයක් තිබෙනවා උස්ලා ඕක්ලන්ඩ් යන නමින්. එම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර ඔබට අපහා එක් විය හැකි. ඉංග්‍රීසි කතා කරන මේ වගේ රටක ජීවත් වෙන අපේ තුවල පුතාලට සිංහල භාෂාව ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මොකද අපි ලංකාවට ගියාම අපේ සිංහල භාෂාවෙන් අපේම ආදරණීයන් සමග කතා කරන්න සිද්ධ වෙනවා. අපි කොමන රටක ජීවත් වුණත් අපේ බස අපට අමතක කරන්න බෑ. ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබේ දුවල පුතාලට සිංහල භාෂාව නොමිලේ ඉගැන්වීම සඳහා පාසලක් පිහිටුවලා තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා විය හැකි. ඉතින් උස්ලා සිංහල පාසල සඳහා ඔබගේ දුවල පුතාලා යොමු කරන්න අවශ්‍ය නම් අමරදේව විපුලගුණ මහතාව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් secretary usra 17@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන්ද සම්බන්ධ විය හැකි.
අද අපි ජන්මභූමි හරහා තවත් විශේෂ මාතෘකාවක් කතා බහ කරන්න අපි සූදානම් වෙනවා. ඔගොල්ලෝ අහලා තියෙනවද දන්නේ law of attraction කියලා වචනයක්. මේ law of attraction කියන්නේ මොකද්ද? ඔබ ඔබේ ජීවිතයට law of attraction භාවිතා කරලා තියෙනවද? ඒ භාවිතා කිරීමේදී ඔබ නිවැරදිව භාවිතා කරලා තියෙනවද? අද අපි මේ law of attraction ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපි සුවිශේෂී පුද්ගලයෙක්ට ආරාධනා කරා. අද අපි ආරාධනා කරේ මනෝවිද්‍යා උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ මහත්මියට. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමියව.
අයිබෝන් නිරෝෂි, බොහොමත්ම ස්තුතියි.
නදීපා, ඇත්තටම මේ ආකර්ෂණයේ නියමය පිළිබඳ කතා බහ කරනකොට අපි විශේෂයෙන්ම දැනගන්න අවශ්‍යයි මොකද මේ ආකර්ෂණයේ නියමය කියලා කියන්නේ. අපි හොඳ අවබෝධයක් ගන්න ඕනේ. ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද ආකර්ෂණ නියමය කියන්නේ මොකද්ද කියන එක?
ඉතින් ඇත්තටම මේ ඔබ කිව්ව හරියටම හරි law of attraction එහෙම නැත්නම් මේ ආකර්ෂණ නියමය කියන එක ඇත්තටම මේ ලෝකේ ගොඩක් තැන්වල කතා කරන එකක්. දැන් අපි ශ්‍රී ලාංකිකයන් විදිහට කතා කරන දෙයක්. දැන් මම මේක දකින විදිහ ටිකක් වෙනස් බහුතර ශ්‍රී ලාංකිකයන්ට වඩා. මොකද මේ මම දකින විදිහට සහ මම ප්‍රැක්ටිස් කරන විදිහට law of attraction කියලා කියන්නේ ඇත්තටම අපි මේ ඒක ඇත්තටම inner work එකක්. අපේ තියෙන විශ්වාස පද්ධතිය, එතන අපේ චිත්ත වේග, ඒ වගේම අපේ thought patterns, අපේ සිතිවිලි රටා, ඒත් එක්ක තමයි ඒකට අදාළව තමයි අපේ මේ යථාර්ථය කියලා අපි එක්ස්පීරියන්ස් කරන ජීවිතය කියලා මේ එක්ස්පීරියන්ස් කරන මේ අත්දැකීම. මේ අත්දකින දේ අපි අත්දකින්නේ. ඒ කියන්නේ අපිට අපේ ජීවිතය කියන එක සකස් වෙන්නේ ඇත්තටම අපේ තියෙන විශ්වාස පද්ධතිය, අපි හිතන පතන විදිය මේවත් එක්ක. ඉතින් ඔන්න ඒ කියන්නේ මේක ඇත්තටම මේ ඇතුළත දෙයක් මිසක් එලියෙන් කරන දෙයක් නෙමෙයි. ඒතකොට law of attraction එකට ආකර්ෂණ නියමය කියලා කියන්නේ අපි කොහොමද අපිට අවශ්‍ය ජීවිතය, අවශ්‍ය දේවල් ලබා ගන්නේ මේ ඇතුළත දේ, මේ ඇතුළත තියෙන මේ සිතිවිලි, අපි දෙයක් දිහා දකින විදිය, දෙයක් විශ්වාස කරන විදිය, මේ දේවල් වෙනස් කරලා. ඉතින් ඒක ඇත්තටම මේ යම් කිසි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනි දෙයක්. මොකද මේ අපි ගොඩක් දේවල් අපි දකින්නේ, අපි අත්දකින්නේ, අත්විඳින්නේ අපේ මේ ඇතුළත, එහෙම නැත්නම් අපේ මනසින් අපි දෙයක් ග්‍රහණය කරගන්න විදියට. ඒතර මේ මනස තමයි හැම දෙයකටම වඩා ප්‍රබල වෙන්නේ. මොකද අපි හැම දෙයක්ම, ජීවිතේ හැම දෙයක්ම අත්දකින්නේ මනසින්. ජීවිතේ කියන කැත්තරම් පවතින්නේ මේ මනසෙ. මොකද ජීවිතේ කියන්නේ අත්දැකීමක්. ඒ අත්දැකීමෙන් මනසින් තමයි අපි අත්විඳින්නේ. ඉතින් මනසින් තමයි අපි ඒක කොහොමද කියන්නේ රසය විඳින්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම මම දකින විදිහට law of attraction කියලා කියන්නේ. අපි කොහොමද මේ inner work එක කරලා මේ outer world එක වෙනස් කරන්න කියන එක.
මං හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට මේ ආකර්ෂණ නියමය, එහෙමත් නැත්නම් law of attraction කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් එන්න ඇති. මේ ආකර්ෂණ නියමය සාර්ථකව භාවිතා කරන කවර හෝ ක්‍රම හෝ පියවර තිබෙනවාද?
මේක සාර්ථකව භාවිතා කරනවා කරන්න ක්‍රම කියලා කියනවට වඩා ඇත්තටම ඒ කියන්නේ අපි ජීවිතේ වෙනස් කරගන්න, එහෙම නැත්නම් අපිට අවශ්‍ය විදිහට අපේ මේ එක්ස්පීරියන්ස් එක වෙනස් කරගන්න ක්‍රම ශිල්ප ඕන තරම් තියෙනවා. ඒක ඇත්තටම මනෝවිද්‍යාත්මක ක්‍රමවේද. මම මේ කියන්නේ නැතුව අර මිත්‍යා ක්‍රමවේද නෙමෙයි, මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. මොකද ඇත්තටම අපි ගොඩක් දේවල් දකින්නේ විඳින්නේ මනසෙන්. ඕනම දෙයක මීනින් එකක් අපි හොයන්නේ මනසින්. ඕනම දෙයක් ගත්තොත් ඒ කියන්නේ පණ තියෙන දේවල්, පණ නැති දේවල්, අපේ සම්බන්ධතා, අපි දියුණුව කියලා අපි දකින්නේ මොනවද, මේ සියලුම දේවල් අපි දකින්නේ මේ අර්ථයක් එකකින් දකින්නේ. මීනින් එකක් අපි හොයන්නේ. අපි ජීවිතේ යම්කිසි මීනින්ස් හොය හොය තමයි ඉන්නේ. අපි අර්ථයක් හොයාගෙන තමයි හැම දෙයකම යන්නේ. ඉතින් එතකොට මේ හැමදේම අපි මේ මනසින් අත්විඳින ජීවිතයක අපි ඉන්නේ. එතකොට ඒ වගේම තමයි අපි මනසින් දකිනවා නම් මෙතන ඉන්න බෑ, මීට වඩා හොඳ ජීවිතයක් අවශ්‍යයි, මීට වඩා වෙනස් කරගන්න ඕනි. සමහර අය ඉන්නවා, අපි සමහර අය හිතනවා මේ සල්ලි තමයි ඔක්කොටම මේ ප්‍රධාන සාධකය කියලා හිතලා අපි සල්ලි පස්සෙන් ගිහිල්ලා සල්ලි හම්බ කරලා අන්තිමේදී තේරුණාම අනේ සල්ලි නෙමෙයි මේ මානසික සතුට සැනසීම කොච්චර වටිනවද කියලා ඊට පස්සේ ඒක සල්ලි වලට ගන්න බෑ නේද කියලා කල්පනා කරද්දී සමහර අය මානසික වැටෙනවා. හැබැයි එහෙම නෙමෙයි. ඒ මේක නිසා මේක ගන්න, අරක නිසා මේක ගන්න කියනවට වඩා මට මොකක්ද ඕනේ ජීවිතේ? මට ආස මොන වගේ ජීවිතයක්ද? මගේ මෙතනින් පස්සේ ජීවිතේ මොන වගේ වෙනස් වෙන්න ඕනිද කියන අදහස කෙනෙක්ට ඔළුවේ තියෙනවා නම් ඇයි ඒක තාම ලැබිලා නැත්තේ? අද මොන වගේ තත්ත්වයකද ඉන්නේ? අද මේ තැනට එන්න මොන වගේ සිතිවිලිද, මොන වගේ thinking pattern එකක්ද, මොන වගේ core beliefs ද, මොන වගේ limiting beliefs ද, මොන වගේ දේවල්ද අපිට බලපෑවේ කියන එක කතා කරලා ඇත්තටම කෙනෙක්ගේ ජීවිතය සෑහෙන වෙනස් කරන්න පුළුවන්. සා තමන්ට තේරෙනවා නම් ඒක අපි තමු කෙනෙක්ගෙන් කාගෙන් හරි උපදේශයක් ගන්න නැතුව, කාගෙන් හරි coaching ගන්න නැතුව තනියෙන් කරනවා නම් තමන්ට තනියෙන් තේරුම් ගන්න පුළුවන් නම් මම ඇයි අද මෙතන ඉන්නේ, මගේ core beliefs මොනවද? ඇත්තටම මේ හැම දෙයක්ම තියෙන subconscious level එකේ. ඒක තමයි අපිට මේක pain නැති දේ. අපි ලෝකෙත් එක්ක සමාජෙත් එක්ක තමයි අපි ඒ නිසා මේ අනිත් අයගේ ජීවිත දිහා බලලා තමයි අපි අපේ ජීවිතය ගැන අපි සමහර දේවල් මේ හිතන්නේ. සමහර අපි ක්‍රයිටීරියා එකක් වගේ හදනවා නම් හදන්නේ අපි අනිත් අයගේ ජීවිත එක්ක බලලා. එහෙම කරන්න බෑ. අපි හැමෝම මේ විශ්වයට එන්නේ හරිම යුනික් විදිහට, හරිම සුවිශේෂයි. ඉතින් ඒ නිසා අපිට අපේ සබ්කොන්ෂස් ලෙවල් එකේ තියෙන දේවල් ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ඒක අපේ උඩ මතුපිටට ගේන්න පුළුවන් නම් යට තියෙන අර ගැඹුරු පතුලේ තියෙන තුවාල වේදනාවල්ලේ ඔක්කොම උඩට ගෙනල්ලා සමීප කරගන්න පුළුවන් නම් ඇත්තටම හරිම මැජික් එකක් විදිහට ජීවිතේ පුදුම විදිහට වෙනස් වෙනවා.
නදීපා, ඔබගේ අදහසට අනුව සියලුම අය මේ නියමයේ භාවිතා කරන්න පුළුවන්ද? නැත්නම් ඒ විශේෂ පිරිසකට පමණක් වාසියක් ගෙන දෙන දෙයක්ද?
මගේ ක්ලයන්ට්ස්ත් එක්ක සහ මගේ ප්‍රෝග්‍රෑම්ස් වලදී මම මේක භාවිතා කරන විදිහ ඇත්තටම වෙනස්. ප්‍රශ්න මේ ජීවිතේ අපි මේ වෙලාවේ අපේ ජීවිතය ගැන අපි සෑහීමකටපත් වෙන්නේ නැත්තම්, ඒ සෑහීමකටපත් වෙන්නේ නැති ජීවිතය මේ වෙලාවේ ලබලා තියෙන්නේ යම්කිසි thinking pattern එකක් අපි ගාව තිබුණු නිසා. යම්කිසි මේ වගේ ජීවිතයක් ලබන්න, එහෙම නැත්නම් මේ වගේ මොකක් හරි මේ වෙලාවේ අපි අප්‍රසන්න අත්දැකීමක් තියනවා නම්, ජීවිතේ අපිට සෑහීමකටපත් වෙන්න බැරි නම්, එතනට එන්න හේතු වෙච්ච thinking pattern එකක් අපි ගාව තිබිලා තියෙනවා. මොකක් හරි එක දෙයක් අපි ගාව තියෙනවා. එක දෙයක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. අන්න ඒක identify කරගෙන ඒක වෙනස් කිරීම හරහා අපිට ලොකු වෙනසක් අපේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන්.
නදීපා, මං හිතන්නේ මේ ප්‍රශ්නයට ඔබට හොඳ පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙයි. මොකද ගොඩක් වෙලාවට යම්කිසි දෙයක් පිළිපදිනකොට, එහෙමත් නැත්නම් යම්කිසි දෙයක් අදහනකොට වුණත්, ගොඩක් වෙලාවට අපේ ජනතාව වැරදි අවබෝධයන් වල සිටිනවා. ඉතින් මං කැමති අහන්න ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පිළිබඳව ජනතාව අතර වැඩිපුරම පවතින වැරදි අවබෝධ මොනවාද කියන එක.
ඇත්තටම මේ ප්‍රශ්න නම් ඇත්තටම හරිම වැදගත් ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ ඇහුවට ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනි. මොකද ඒක තමයි ලොකුම ප්‍රශ්නේ අද අපේ ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ අතර විතරක් නෙමෙයි, ඒක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. මොකද ගොඩක් තැන්වල අපි දැන් අපි දන්න අපි සමාජ මාධ්‍ය භාවිතාවේදී දැන් ඕනම කෙනෙක්ට YouTube channel එකක් හරි ඕනම දෙයක් පටන් ගන්න පුළුවන්. ඒතට ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි කවුරුත් ගිහිල්ලා මේ මෙයාට ඇත්තටම මේ ගැන දකින්න විදිහ හරිද වැරදිද කියලා අපිට එහෙම අපිටත් හිතන්න අවබෝධයක් නැහැ. මොකද මිනිස්සුත් ඉන්නේ එක එක මට්ටමක හිතන අය. ඉතින් එතකොට අර එක එක කෙනා අර ක්‍රමයේ කරන්න, මේ ක්‍රමයේ කරන්න කියලා ටෙක්නික්ස් ගොඩකට මේක ලඝු කරලා තියෙනවා. 369 කරන්න, එහෙම නැත්නම් මේ 55 555 කරන්න, එක එක පොඩි ටෙක්නික්ස් ටිකකට මේක ලඝු කරලා තියෙනවා. ගොඩාක් කයි මේ සබ්කොන්ෂස් ලෙවල් එකේ තියෙන පැටර්න්ස් කඩාගන්න අපේ මේ ජෙනරේෂන්ස් වලින් එන ඇත්තටම අර සාප වගේ පැටර්න්ස් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන. ඒව නැති කරගන්න ඕන ලොකු දේවල් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැති හේතුව තමයි ඒක සයිකලොජිකල් පාර්ට් එකක්. ඉතින් මේ සයිකලොජිකල් නොලෙජ් එක නැති කෙනෙක්ට ඒක කතා කරන්න තේරෙන්නේ නැහැ සහ ඒක කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ගොඩාක් දෙනේ කර එහෙම ලොකු අවබෝධයක් නැති කට්ටිය අර පොඩි ක්‍රම වලින් නිකම් පොඩි වාහනයක් ගන්න, ගෙයක් දොරක් ගන්න, රට යන්න වගේ පොඩි දේවල් ආකර්ෂණය කර ගැනීම තමයි මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ කියලා හිතලා චූටි එක එක ටෙක්නික්ස් ගොඩකට මේක ලඟු කරලා තිනවා. ඇත්තටම එහෙම හිතලා එහෙම කරලා ඇත්තටම මානසිකව කඩා වැටිච්ච පිරිසක් පවා සෑහෙන මට හම්බ වෙලා තියෙනවා, මට කතා කරලා තියෙනවා. කතුරක් ගත්තත් කතුරෙන් සමහරක් ගන්න පුළුවන් පොඩි දෙයක් කපා ගන්න විතර. හැබැයි වගේම ඒකෙන් ලස්සන කලා නිර්මාණයක් කරන්න, මොකක් හරි ආර්ට් වර්ක් එකක් කරන්න පුළුවන්, හොඳ ක්‍රාෆ්ට් එකක් කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඉතින් ඒතර වෙනස් වෙනවා. ඒ එකම ටූල් එක පාවිච්චි කරන විදිහ වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේකත් ගොඩක් ටෙක්නික්ස් ගොඩකට ලඟු වීම නිසා මිනිස්සු ගොඩාක් වැරදි පාරේ යනවා මේ ලයිෆ් එක වෙනස් කරගන්න හෝ අපිට අවශ්‍ය විදිහට මේ යථාර්ථය වෙනස් කරගන්න කියලා.
ඇත්තටම අපි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන කතා කරනකොට නදීපා කතා කරන මොන දෙයක් තමයි පොසිටිව් තින්කින් කියන එක. ඉතින් මේ පොසිටිව් තින්කින් එක නිරන්තරයෙන්ම ජීවිතේ හැරවීමට ප්‍රමාණවත්ද නැත්නම් තවත් සාධක මෙතෙන්ට අවශ්‍ය වෙනවද කියන එක අපි කතා බහ කරමු.
පොසිටිව් තින්කින් එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය කියන එක අද අපි කතා කරන විදිය සහ ගොඩක් කලින් කතා කරපු විදිය හරි වෙනස්. ඉතින් ඔය දෙක අවබෝධ කරගන්න ඕන ඉස්සෙල්ලම. මොකද පොසිටිව් තින්කින් විතරක් ප්‍රමාණවත්ද අපේ ජීවිතය වෙනස් කරන්න කියන එකේදී ඇත්තටම පොසිටිව් තින්කින් කියලා අපි අදහස් කරන්නේ මොකද්ද කියන එකත් බලන්න ඕනි. මොකද නිරෝෂි ඇත්තටම දැන් මේට අවුරුදු 25කට 30කට කලින් ධනාත්මක චින්තනය ගැන කතා කරද්දී ගොඩාක් දෙනේ අපේ නෙගටිව් ඉමෝෂන්ස් කියන එක පල්ලෙහාට දාලා අර පොසිටිව් පැත්ත විතරක් ෆෝකස් කරන්න වගේ තැනක හිටියා. මේට අවුරුදු 30කට 40කට කලින් ගත්තත් එතකොට ඒ කාලෙදලා ආපු එක ටික වෙනස් වෙන්න ගත්තා. දැන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේ ඇත්තටම මේ යුනිවර්සල් ප්‍රින්සිපල්ස් වලින් එකක් විතරයිනේ. එතකොට ඒ වගේම තියෙනවා යුනිවර්සල් ප්‍රින්සිපල්ස් තව එකකින්. අපි උදාහරණයක් ගත්තොත් යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් කෝස් ඇන් ඉෆෙක්ට්. අපේ විශ්වයේ තියෙන තව මූල ධර්මයක් ඒ තමයි මේ හේතුඵල ධර්මය. ඒ වගේම කර්මය, ඒ වගේ දේවලුත් යුනිවර්සල් ප්‍රින්සිපල්ස් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වගේම. ඉතින් ඒ වගේම තියෙනවා යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් පෝලාරිටි කියලා එකක්. ඒ කියන්නේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියන එක. එතකොට දුක එක්ක සතුට තියෙනවා. සතුට ගොඩක් ලස්සන වෙන්නෙත් අර දුක විඳපු කෙනෙක්ට සතුට ලැබුණම තමයි අර සතුට කියන එක ගොඩක් අපිට දැනෙන්නේ. එතකොට අර මෙතනදී අපිට අර පොසිටිව් කියලා කිව්වට සමහර වෙලාවෙදී නෙගටිව් තෝට්ස්, නෙගටිව් ඉමෝෂන්ස්, කියන්නේ අපේ තියෙන ඍණාත්මක චිත්ත වේග අපිව ආරක්ෂා කරන්නත් ජීවිතයට එනවා. උදාහරණයක් විදිහට බය ගත්තොත් සමහර වෙලාවට අපිට සමහර දේවල් කරන්න බයක් ඇති වෙනවා. එතකොට ආහා කමන්නේ බය වෙන්න එපා කරන්නම් පුළුවන් කියලා අර පන්නගෙන යනවට වඩා ඇයි මට බය හිතුනේ, මොකද්ද ඒකට හේතුව කියලා මේ බය අපිට අඳුන ගන්න පුළුවන් නම්, ඒ බය ආපු හේතුව දකින්න පුළුවන් නම්, ඒ බය කියන ඉෆෙක්ට් එක ඇති උනේ මොන හේතුව නිසාද, මොකද්ද කෝස් එක, අන්න ඒක හිතුවට පස්සේ ඇත්තටම අපිට තේරෙනවා එහෙනම් මට බය ආවේ මට යා විශ්වාස කරන්න බැරි නිසා, මට රෙඩ් ෆ්ලැග්ස් පෙනිච්ච නිසා. එහෙනම් මට තීතාව චුට්ටක් හිතන්න පුළුවන් නෑ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඉස්සරහට යන එක නෙමෙයි. රෙඩ් ෆ්ලැග්ස් පෙනිච්ච නිසා බයක් ආවනම් මට පොඩ්ඩක් තව ටික කාලයක් අරගෙන පොඩ්ඩක් පෝස් කරන්න දේවල් තියෙනවා. එහෙනම් මෙතන තව ටිකක් බලන්න දේවල් තියෙනවා. එහෙනම් මෙතන එහෙනම් මේ බය ආවේ මාව ආරක්ෂා කරන්න. ඉතින් ඒ වගේම අර පොසිටිව් තින්කින් කියලා කියන්නේ ගොඩක් අය හිතනවා නෑ ඕන එකක් වෙද්දී මට හොඳක් වෙනවා කියලා හිතාගෙන ඉස්සරහට යන එකම නෙමෙයි. ඇත්තටම මේ පොඩියට කිව්වට ඇත්තටම මේ ගොඩාක් වෙන වෙනම පොඩි කෑලි වලට කඩලා කතා කරන ලুকু ගැඹුරු මාතෘකා. ජීවිතේ දුකයි සැපයි කියන දෙකම දෙපැත්ත තියෙනවා. ඒක තමයි අර ඍතු ભેදය වගේ. යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් රිද්ම් කියලා අපි තියෙන තව රිද්ම් කියලා යුනිවර්සල් ප්‍රින්සිපල් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ රිද්මය, මේ විශ්වයේ තියෙන රිද්මය, තියෙන අප්ස් ඇන්ඩ් ඩවුන්ස්, උඩ පහළ යන එක, ඒක හරි ඒක රිද්මයක්. අපි හાર્ට් බීට් එක වගේ. ඉතින් එක ලයින් එකට යනවා නම් ඒ කියන්නේ එතන ඩෙත්, එතන මරණයක් තියෙන්නේ. එතකොට නමුත් මේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් කියන එක, මේ දුක සතුට වෙන්න පුළුවන්, ලාභ වෙන්න පුළුවන්, මේ සියලුම දේ විශ්වයේ සතියේ සාමාන්‍ය දෙයක්. අන්න ඒක අවබෝධ කර ගැනීම තමයි ඇත්තටම පොසිටිව් තින්කින් කියලා කියන්නේ. එතකොට කෙනෙක්ට මොන හරි ප්‍රශ්නයක් ආවම එයා දන්නවා මේක මේක නෝමල් දෙයක්, මේක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් අර ඒක ඒ බේසික් නොලෙජ් එක අපිට තියෙන්න ඕනේ මේ යුනිවර්සල් ප්‍රින්සිපල්ස් ගැන. ඇත්තටම මේ දෙපැත්තම තියෙනවා කියන එක දකින්න ගත් තමයි ඇත්තටම පොසිටිව් කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනෙක් හරි පොසිටිව්.
අපි මේ පිළිබඳ නිරන්තරයෙන් කතා බහ කරන්නේ නැහැ නදීපා. ඒ වුණාට මම හිතනවා මේක අහන්නම ඕන දෙයක් කියලා. කෙනෙක් ඇත්තටම මානසික පීඩා විඳින අවස්ථාවලදී ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කොයි විදිහටද විශ්වාස කරන්නේ? ඔබ කොහොමද මේ අර්ථ දක්වන්නේ?
අපි කොහොමත් මිනිස්සු විදිහට මේ පෘථුවියට එන්නේ හැමෝම එක විදිය ලොකු ශක්තියක් අරගෙන. හැම කෙනාටම අසාධාරණයක් වෙලා නැහැ. හැමෝම එන්නේ එක විදිය ලොකු මයින්ඩ් පවර් එකක් අරගෙන. නමුත් අපි ඉපදුනාට පස්සේ තමයි අපේ දෙමව්පියන් විසින් අපිව මේ කඩලා වෙන් කළා, හොඳ නරක මොනවද, අපිට කරන්න පුළුවන් දේ මොනවද, කරන්න බැරි දේ මොනවද, කවදාවත් හිතන්න බැරි දේවල් මොනවද වගේ මේ මම එකකේ මුලින්ම අර්ථයන් හොයාගෙන යන්නේ කියලා. එහෙම අර අපිව කඩලා වෙන් කරලා අපිව සීමා සහිත කරනවා, අපිව ලිමිට් කරනවා. එතකොට අපි ඉන්නේ පොඩි ලිමිටඩ් වර්ල්ඩ් එකක. අන්න එතකොට තමයි අපි හිතන්නේ මේ අන්න අහවල් පිරිසට තමයි මේක පුළුවන්, අහවල් පිරිසට තමයි මේක පුළුවන්, මේක අපිට බෑ එහෙම කියලා. ජීවිතය වෙනස් කරගන්නවා කියන එක, අපිට ඕනිම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් කියන එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඒකට කිසිම මේ ආර්ථික ශක්තියක්වත් එහෙම නැත්නම් දේශපාලන බලයක්වත් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට හිතන්න පුළුවන් නම්, ඔබට හොඳ පැහැදිලිව දකින්න පුළුවන් මනසක් තියෙනවා නම්, යම් කිසි විෂයක් අවබෝධ කර ගැනීමට හැකියාවක් බුද්ධියක් තියෙන ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. අපේ ජීවිතය අපිට අවශ්‍ය ඕනම විදියකට වෙනස් කරගන්නත් පුළුවන්, අපිට ඕනම දෙයක් ජීවිතය ආකර්ෂණය කරගන්නත් පුළුවන්. හැබැයි අනිත් අයට පේන්න අම්මා කිව්ව නිසා, තාත්තා කිව්ව නිසා, නැන්ද මාමා කිව්ව නිසා එහෙම නෙමෙයි. තමන්ගේ ඇතුළතින්ම තමන්ට හිතනවා නම් මට මෙන්න මේක ඕනි කියලා ඒක ලබා ගන්න ඕනම කෙනෙක්ට පුළුවන් මේ වගේ ටෙක්නික්ස් භාවිතා කරලා. මිනිස්සු යම්කිසි මානසික ප්‍රශ්නවල ඉන්නකොට, මානසික වේදනාවන්ගෙන් ඉන්නකොට ඒගොල්ලන්ට අනේ මට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් හරි කරලා හරි කමක් නැහැ, මෙතනින් ගොඩේ එන්න පුළුවන් කියලා හිතනක ඇත්තටම ගත්තොත් ඒක සමහරලාට කෝපින් මෙකැනිසම් එකක් වගේ. ඒ කියන්නේ ඒගොල්ලන් අර ඒකෙන් ගැලවෙන්න අර ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් තෙල්ලනවා වගේ වැඩක් වෙනවා. ඉතින් ඇත්තටම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේම අපේ මේ මනස, අපේ විශ්වාස පද්ධතිය, අපේ මේ තෝට් පැටර්න් එක, අපේ තින්කින් එක කොහොමද අපේ යථාර්ථය එහෙම නැත්නම් අපේ රියැලිටි එකට බලපාන්නේ කියන එකනේ. ඉතින් එතකොට අපි ගොඩාක් මානසික වැටිලා ජීවිතේ අර අපි හිතමු අපි ඩිප්‍රෙෂන් හැදිලා, ඇන්සයිටි වලට හැදිලා, ගොඩාක්ම වැටලා ඉන්න කෙනෙක් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරනවා කියලා ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරලා ඇත්තටම වැඩක් නැහැ. ඒක මම කියන්න වෙනවා. මොකද අපි ඉස්සෙල්ලම එතකොට කරන්න ඕනේ, ඉස්සෙල්ලා එතනින් ගොඩ එන්න ඕනේ. එතනින් ගොඩ එන්න උත්සාහ කරගෙන යන ගමනක් තමයි යන්නේ. මොකද තව යුනිවර්සල් ප්‍රින්සිපල් එකක් තියෙනවා, යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් කොරස්පොන්ඩන්ස් කියලා. ඉතින් එතනම දැන් බලයි, දැන් මේක අහන කෙනෙක් හිතයි දැන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන කතා කරන්නාට මේ තව ඒවා එහෙම මෙහෙන් ඇහෙනකොට බය වෙන්න පුළුවන්. ආනේ ඒකෙන් අපි දන්නේ නැද්ද කියලා නමුත් අපිට ඉස්සරහට ඒ ගැන කතා කරන්න පුළුවන්. යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් කොරස්පොන්ඩන්ස් කියලා කියන්නේ ඇත්තටම අපේ ඉනර් වර්ල්ඩ් එක තමයි අවුටර් වර්ල්ඩ් එකේ මිරර් වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ අවුටර් වර්ල්ඩ් එක කියලා කියන්නේ අපේ ඉනර් වර්ල්ඩ් එකේ ප්‍රොජෙක්ෂන් එකක් කියන එක. ඉතින් මේක අවබෝධ කරගත්තු කෙනෙක්ට තේරෙනවා මේ අවුටර් වර්ල්ඩ් එකේ ගොඩක් දේවල් වෙනකොට, ගොඩක් අපිට දුක ගේන දේවල් සෑහෙන වෙනවා නම්, එක දිගටම අපි මානසිකව කඩාවැටෙන දේවල්ම වෙනවා නම්, එහෙනම් චුට්ටක් මේක මේ ඉනර් වර්ක් එකක් කරන්න ඕනි කාලයක් කියන එක. දැන් හරි, දැන් ටයිම් එක හරි අපේ ඇතුළ පැත්තට හැරෙන්න, අර එළිය වෙනස් කරන්න, අර හැල්මේ දුවන ගමන චුට්ටක් නතර කරලා හිමීට පෝස් එකක් දීලා චුට්ටක් නැවතිලා ඊළඟට පොඩ්ඩක් ඔබ්සර්ව් කරන්න ඕනේ අපේ ඇතුළත ලෝකය ගැන. අන්න ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පටන් ගන්න.
නදීප, විනය කියන වචනය අපේ ජීවිතයට හරි වැදගත් වචනයක්. අපේ ජීවිතය සාර්ථක කරගන්න විනය හරි අවශ්‍යයි. මේ ආකර්ෂණ නියමය සාර්ථකව භාවිතා කිරීම සඳහා මනෝමය විනය, ඒ කියන්නේ මෙන්ටල් ඩිසිප්ලින්, කොයිතරම් නම් වැදගත්ද?
මානසික විනය කියන එක ඇත්තටම දැන් මෙන්ටල් ඩිසිප්ලින් කියන එක වැදගත් තමයි. නමුත් ඇත්තටම අපි මිනිස්සුනේ. එතකොට අපි අර ඩිසිප්ලින් කරනවා කියලා අපේ මනස ඩිසිප්ලින් කරන එක ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ මම කියන්නේ එකපාරටම කරන එක අමාරුයි කියලා. කරන්න බැරි දෙයක් නෙමෙයි. නමුත් දැන් එකපාරටම මානසික ප්‍රශ්නවල තියෙන ජීවිතේ වේදනාවල් වලට මුහුණ දීලා ඉන්න කෙනෙක් එකපාරටම මනසින් ඩිසිප්ලින් කරනවට වඩා බලන්න ඕනි ඇත්තට මොකක්ද යාගේ වේදනාව. එතකොට ඒ වේදනාව ඇයි එහෙම එතන තියෙන්නේ? මොකද හැම දෙයක්ම එතන ඒ විදිහට තියෙන්න හේතුවක් තියෙනවා. ඒකත් යුනිවර්සල් ප්‍රින්සිපල් එකක්. යුනිවර්සල් ප්‍රින්සිපල් ඔෆ් කෝස් ඇන් ඉෆෙක්ට්, හේතුඵල ධර්මතාවය. එතකොට ඒ දේ ඒ විදිහට තියෙන්නේ එතන හේතුවක් තියෙනවා. හේතුවක් සකස් වෙලා තියෙනවා. එතන අපි ඒක වෙනස් කරන්න නම් හේතුව හොයලා ඒක වෙනස් කරන්න ඕනි. ඉතින් ඒක මං කියන්නේ මේකේ law of attraction කියන එකත් ඇත්තටම inner work එකක්. නැතුව මේ එළියෙන් අපි කරන ටෙක්නික්ස් ගොඩක් නෙමෙයි. මේක ඇතුළතින් කරන inner work එකක්. අර outer world එකේ කරන එකක් නෙමෙයි, මේක inner world එකේ කරන එකක්. එතකොට ඒ දේ එතන ඒ විදිහට තියෙන්නේ ඇයි කියන එක හොයාගෙන, ඒකට හේතුව හොයාගෙන, ඒ හේතුව වෙනස් කිරීමෙන් තමයි අපිට ඵලය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ඇත්තටම විනයක් අවශ්‍යයි, සංයමයක් අවශ්‍යයි. විශේෂයෙන්ම විනය කියලා කියන්නේ ඒකට විනය ඉන්නේ පස්සේ. ඇත්තටම මුලින්ම අපිට ඇත්තට මේ දේට අවශ්‍යතාවයක් ඕනි. මම මේක වෙනස් කර ගන්න ඕනි කියන එක. එහෙම නැත්තම් මං දැන් ඇති මේක, මෙතනින් මේක නවත්තන්න ඕනි, මෙතනින් මේක වෙනස් කර ගන්න ඕනි කියන අවශ්‍යතාවය කෙනෙක්ට එන්න ඕනි, මගේ ජීවිතය වෙනස් කර ගන්නවා කියන එක. ඒකට වීරියකුත් අවශ්‍යයි, හරියම වීරයක් අවශ්‍යයි. මොකද සමහර දේවල් තියෙනවා නිරෝෂි ඇත්තටම පරම්පරා ගණනාවලින් එන ඒවා. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන, නිකන් අර අපි හිතනවා මේ කොඩි විනයක් කළාද මේ පවුලට, මේ සාපයක් වැදිරලද කියලා හිතනවා. මිනිස්සු එහෙම හිතනවා අන්තිමට. මොකද හිතාගන්න බෑ, හොයාගන්න බෑ. ඉතින් නමුත් ඒගොල්ලොත් එක කතා කරද්දී හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක්ට තේරෙන යම්කිසි මනෝවිද්‍යාත්මක යම්කිසි නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට තේරෙනවා මේ එලියෙන් කරපු අනවින කොඩි වින මුකුත් නෙමෙයි මේක තියෙන්නේ ඇතුලේ. මේ බ්ලැක් මැජික් එක තියෙන්නේ ඇතුලේ. මේ කොඩි විනේ තියෙන්නේ ඇතුලේ කියලා, අපේ මනස ඇතුලේ කියලා, අපේ තින්කින් පැටර්න් එකේ කියලා. වැඩි වෙලාවක් නෙමෙයි, සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 40ක් විතර කෙනෙක් එක්ක කතා කරද්දී ප්‍රශ්න ගැන අපිට තේරෙනවා මේ කොතනද මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. විශේෂයෙන්ම මනෝවිද්‍යා උපදේශක කෙනෙක්ට ඒක හොයාගන්න පුළුවන්. එතකොට අන්න එතන තමයි ඒක තමයි කෝස් එක, අර ඉෆෙක්ට් එක ආපු හේතුව. ඉතින් ඒවත් එක්ක තමයි ඊට පස්සේ වෙන ඒ හේතුව වෙනස් කරන ගමන්, ඊට පස්සේ law of attraction practices කරන ගමන්, විශේෂයෙන් භාවනා වගේ දේවල් එකතු කරගන්න ගමන් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ යථාර්ථය කියලා, මේ අපි අත්දකින මේ රියැලිටි එක, මේ ජීවිතය, මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අපේ පරම්පරාවකවත් කෙනෙක් වෙනස් නොකරගත්තු විදියට, වෙනස් කරගත්තේ නැති විදියට අපිට වෙනස් කරන්න පුළුවන්. එතනින් එහාට යාර අපි සාපයක් කියලා දැකපු, කරුමයක් කියලා දැකපු ඒ පැටර්න් එක මෙතනින් මගින් එහාට ඊළඟ පරම්පරාවට දෙන්නේ නැතුව ඒක එතනම නවත්තලා, එතනම නතර කරලා වෙනස් පැටර්න් එකක් හදන්න, ලස්සන පැටර්න් එකක් හදන්න ඕනම කෙනෙක්ට පුළුවන්.
අද දවසේ මේ කතා බහට එකතු වුණේ මනෝවිද්‍යා උපදේශිකා නීතිඥ නදීප රණසිංහ මහත්මිය. law of attraction හෙවත් ආකර්ෂණ නියමය පිළිබඳ බොහෝ දේ අපි ඔබතුමියගෙන් දැනගත්තා. අපි විශ්වාස කරනවා මෙය අපගේ ශ්‍රාවකයන්ගේ ජීවිතයට වැදගත් වෙයි කියලා.
යුගයක අරුණ තිනාවේ ගමින් ගමත සතුට උදාවේ, නිල්ල වැදීලියදි නටනලා ගොයමේ රැල්ල මැදින් ගොවි හදවත් උබුදා එන දෑමානය ගලා බසි. ගමින් ගමට සතුට උදාවේ, නවයුගයක අරුණ සිනාසේ, ගමින් ගමට සතුට උදාවේ, ගමින් ගමට සතුට උදාවේ, ගමින් ගමට සතුට උදාවේ. එතම දෙන්න පරපුර රට වෙනුවෙන් අප කැප කළ පරිත්‍යාගයට මතු දෙන්න අප වැදියෙන් සමරනු ඇත
ගමින් ගමට සතුට
උදා. මේ මාස පළවෙනිදා ඒට තමයි ලෝක කම්කරු දිනය. ලෝකේ බොහෝ රටවල සිටින වැඩ කරන ජනතාව මේ දිනේ සමරනවා. ඇයි ලෝක කම්කරු දිනය මේ පළවෙනිදාට යෙදුනේ? මේක පිටිපස්සේ තියෙනවා සැඟවුණු දුප්පර කතාවක්. ඉතින් අද අපි කතා කරමු මේ දිනේ ඉතිහාස කතාව ගැන. අපි අවුරුදු 200ක් ආපස්සට යමු. කාර්මික විප්ලවයේ 17 සේවසේ අගභාගයේ වෙද්දි පටන් ගත්තා. මේ සමග විශාල වශයෙන් කර්මාන්තශාලා ආරම්භ වෙන්න පටන් ගත්තා. මහා පරිවාණ නිෂ්පාදන බිහි වෙන්න පටන් ගත්තා. මේ කර්මාන්තශාලා හිමියන්ගේ ප්‍රධාන අරමුණ උනේ ලාභය හොයන එක. ලාභය කියන එක ඝනකාධිකරණයට අනුව අර්ථ දක්වන්නේ යම් භාණ්ඩයක විකුණුම් මිලෙන් ඒ නිෂ්පාදනය කරන්න කිය පිරිවැය අඩු කිරීම. මෙහිදී නිෂ්පාදන පිරිවැය කියලා අර්ථ දක්වන්නේ එම භාණ්ඩය හදන්න යන අමුද්‍රව්‍යවල මිල සහ එම කම්කරුවන්ට ගෙවන වැටුප්. ඉතින් ලාභය වැඩි කරගන්න තියෙන හොඳම විදිය තමයි කම්කරුවන්ට ගෙවන වැටුප් අඩු කරලා නිෂ්පාදන පිරිවැය අඩු කරන එක. ඒ කාලේ කම්කරුවන්ට විශේෂ වරප්‍රසාද තිබුණේ නැහැ. මේ නිසා කම්මල්වල අයිතිකරුවන්ට පුළුවන් වුණා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට අඩුපඩි ගෙවන්න. මේ කම්කරුවන්ට මුළු සතියම වැඩ කරලා එක් කම්කරුවෙකුට හම්බ වුණේ ඩොලර් 8ක් 10ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම කම්කරුවෙකුට සිද්ධ වුණා දිනකට අවම පැය 14ක් 16ක් අතර කාලයක් වැඩ කරන්න. පිරිමියා විතරක් නෙමෙයි ගෑනු අයද මේ කම්මල් වල වැඩ කරා. පිරිමිය කරන වැඩ ප්‍රමාණය ඒ විදිහටම කරලා ගෑනු කෙනෙකුට හම්බුනේ පිරිමියෙකුට ගෙවන පඩියෙන් භාගයක්. ළමයින්ව පාසල් යවන්න දෙමව්පියන්ට සල්ලි තිබුණේ නැහැ. මේ නිසා දෙමව්පියන් ළමයිව මේ කම්මල් වල වැඩට එව්වා. ගොඩාක් අනතුරුදායක වැඩවල පවා මේ ළමයින්ට වැඩ කරන්න සිද්ධ වුණා. එහෙම වැඩ කරලත් දවසකට පැය 14ක් වැඩ කළත් මේ ළමයින්ට දවසකට ලැබුණේ ඩොලර් ශත 10ක් වගේ ඉතාම සුළු වැටුපක්. එවකට සංඛ්‍යාලේඛන වලට අනුව බ්‍රිතාන්‍යයේ ශ්‍රම බලකායෙන් 50%ක්ම සිටියේ අවුරුදු 14ට වඩා අඩු ළමයි. ඒ වගේම මේ කම්කරුවන් වැඩ කරපු මේ කර්මාන්ත ශාලා ඉතාමත් අපිරිසිදු හොඳ වාතාශ්‍රයක්වත් නොමැති ස්ථාන. මේ නිසා මිනිසුන්ට විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න සිද්ධ වුණා. එවකට එක කාලික බ්‍රිතාන්‍යයේ කොලරාව රෝගය සෑදී මිනිසුන් 15,000ක් විතර මරණයට පත් වුණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර මේ කම්මල්වල ප්‍රශ්න තිබිලත් ඇයි මේ කම්කරුවෝ වැඩට ගියේ කියලා. වෙන කරන්න රස්සාවක් හෝ වෙන ආදායම් මාර්ගයක් තිබ්බෙම නැද්ද කියලා. මේකට හේතු කීපයක් තිබෙනවා. අලුතෙන් කෙනෙකු ව්‍යාපාරයක් පටන් ගත්තා කියන්නකෝ. හැබැයි ඒ කුඩා පරිමාණ ව්‍යාපාරය එක්ක මේ මහා පරිමාණ ව්‍යාපාර සමග හැරෙන්නවත් බෑ. අනෙක් අතට ගොවිතැන. ගොවිතැන් කරත් මේ කාලේ එවකට පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් තිබ්බා. ඒ පනතෙන් ගොවීන්ගේ ඉඩම් ඔක්කොම රජයට පවර ගත්තා. එම ඉඩම් කර්මාන්තශාලා හදන්න යොදා ගත්තා. ගොවියෙකුට උනත් සිද්ධ වුණා කර්මාන්ත ශාලාවල රැකියාවට යන්න. අවුරුදු ගානක් දුක් විඳපු මේ කම්කරුවෝ අන්තිමේදී තීරණය කරනවා එකට එකතු වෙලා මේ තත්ත්වය වෙනස් කරන්න. මෙන්න මෙහෙම තමයි මේ වෘත්තීය සමිති ආරම්භ වෙන්න පටන් ගත්තේ. මේගොල්ලන්ගේ ඉල්ලීම් උනේ ළමා ශ්‍රමය නැති කරන්න. දිනක වැඩමුරය පැය 8කට සීමා කරන්න. තමන්ගේ වැටුප් වැඩි කරන්න කියලා. 1800ේදී ඇන්ටි යුනියන් කියලා පනතක් සම්මත වෙනවා. මේකෙන් වෘත්තීය සංගමයකට සම්බන්ධ වෙන ඕනම කෙනෙකුට මාස 3ක බරපතල වැඩ සහිතව සිරදඬුවමට ලක් කරන්න පුළුවන් කියලා නීති සම්පාදනය වෙනවා. ඉතින් 1886 මැයි පළවෙනි දින චිකාගෝ නුවර හේමාකට් කියන චතුරස්‍රයේ මේ කම්කරු වෘත්තීය සමිති එකතු වෙලා දැවැන්ත උද්ඝෝෂණයක් පටන් ගන්නවා. එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස 1000කට අධික වුණා. ඒ වගේම තුන්වෙනි දිනය වන විට එම උද්ඝෝෂණයට එකතු වූ කම්කරුවන් පිරිස 65,000 ඉක්මවුවා. මොහුගේ අරමුණ උනේ දිනක වැඩමුරය පැය 8කට සීමා කරන ලෙසයි. ඉතින් මෙහිදී පොලිසිය සහ කම්කරුවන් අතර විශාල ගැටුමක් ඇති වුණා. මේ ඇති වූ ගැටුමෙන් කම්කරුවන් විශාල ප්‍රමාණයකට දිවි අහිමි වුණා. ඒ වගේම පොලිස් නිලධාරීන්ද මිය ගියා. මේ ඇති වූ තත්ත්වයෙන් පසු කම්කරු ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වුණා. තම වැඩ කරන සේවා කාලය පැය 8කට සීමා කරන්නයි අරගල කලමින් රතු ලේ වැගරූ තම සංගයන් සදාතනිකව සීකල යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1889 වර්ෂයේදී තීරණය කරනු ලැබුවා. ඒ අනුව සෑම වසරකම මැයි මාස පළවෙනි දින ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනය සමරනු ලැබුවේ 1927 වර්ෂයේදී. ඒ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඊයේ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා. හෙටින් උදාවන අලුත් මාසය ඔබට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා එන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Your community on planetaudio.org.nz.
The impact of alcohol and drug abuse can be shattering for the substance abuser, for families. Jobs, money, and health go down the drain, and the addicted person can be stripped of all they value. But there are ways back, and CADS can help. Community Alcohol and Drug Services have clinics throughout Auckland. No appointment is necessary, and when you're ready, CADS will help. Just walk into the clinics in North, South, East, West or Central Auckland or phone 845 1818. That's 845 1818. For more information, go to www.cads.org.nz.
Hamro Chotari. Yo ho Auckland ko radio ma gunjine Nepali haru ko ekmatra dukduki.
यसमा समावेश हुनेछन् नेपाली गीत संगीत समसामयिक कुराकानी तथा संक्षिप्त नेपाली समाचार
सुन्न नभुल्नु होला प्रत्येक शुक्रबार साँझ 6:50 देखि प्लानेट एफएम 104.6 मा अथवा इन्टरनेटमा planetaudio.org.nz/hamrochautari
Welcome to Samut Sari, broadcasting from 104.6 Planet FM every Sunday afternoon from 4:20 p.m. to 5:20 p.m.
Bringing you public service and community news,
Philippine news and showbiz balita,
cultural tidbits, guests interviews, mini documentaries,
karagdagang ulat at balitang palaro,
pop music and original Filipino music,
and anything and everything Filipino.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton, and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wide open sea.
Such a green city.
It's big, it's new, and it's different.
I love the bush.
Everything is happening here in Auckland.
Just about everywhere you can see the water.
It's a sparkling city.
Loving Auckland, our diverse city. 104.6 Planet FM.
We can become one of those rapidly growing groups who have the audacity and courage to believe that we actually can change the world.
Technology, entertainment, design, and much more. TED Talks brings you inspiring presentations from speakers across the world. Hear activists, experts, and thought leaders sharing their ideas and stories. Wednesdays at 2:10 p.m. Only live and only on Planet FM.
Respect yourself, babe.
That's a Joe Cocker classic with a powerful message. That word respect packs a punch. It means so much. Openness, honesty, feeling safe every day. They are the values of Mental Health Radio Take It From Us, an award-winning show about psych stuff. We're wanting to spread healthy and holistic wellness and mental health insights. Listen Tuesdays at 12:30 p.m. on 104.6 FM or anytime online at planetaudio.org.nz/Take It From Us. Even listen on your mobile.